ගරු ජේසි අලවතුල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
ගරු කාර්ක සභා සභාපතිතුමියනි, විශේෂයෙන්ම වාහන සම්බන්ධයෙන් ඒ වගේම අනපනත් ජනතාවක් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරන වෙලාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ, දැන් මේ දවස්වල ලොකුම ප්‍රචාරය තමයි දැන් මේ කතා කරපු මන්ත්‍රීතුමාලත් කතා කරා. අපි ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබා ගත්තා කිව්ව රෙගුව මගේ බදු. එතකොට අපි දන්නවා මේ වාහන සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ රට පහුගිය කාලය තුල බංකොලොත් භාවයට පත් වෙලා, ඒ වගේම කෝවිඩ් උදුරත් එක්ක ඇතුණු අවාසනාවන්ත තත්ත්වය තුල වාහන සහ භාණ්ඩ ගණනාවක් අපේ රටට ආනයනය කරන එක නවත්තලා තිබුණා. මේකේ ප්‍රධානම භාණ්ඩයක් තමයි වාහන, අවුරුදු පහක්. දැන් අවුරුදු පහකට පස්සේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමේදී අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණ වෙලාවේදී මේකේ ජනප්‍රියම කතාවක් බවට පත් වුණා, මේ විට්ස් කාර් එක රුපියල් ලක්ෂ 12ට ලබා දෙනවා කියලා. දැන් අය ගොඩක් දෙනෙක්ගේ බලාපොරොත්තුවක් තිබුණා. අපි දැක්කා ඒ දවස්වල සමාජ මාධ්‍ය තුල දැන් මේ මැතිවරණයෙන් පස්සේ විට්ස් කාර් එකක් ගන්න ලක්ෂ 12ට. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? දැන් තමුන්නාන්සලා ජනතාව මේ සුරංගනා කතා කියලා තමයි රැවට්ටුවේ. දැන් අද ගණන් අඩුවටම ගන්න තියෙන කාර් එක බැලුවොත් ලක්ෂ 25ට විතර තිබුණු ඒ කාලේ තිබුණු කාර් එකත් දැන් ලක්ෂ 75 දක්වා වැඩි වෙලා, තුන් ගුණකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි වාහනයක යන්න ආසාවෙන් හිටපු අයට අද වාහනයක යන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. අඩු ගානේ කාර් එක තියා මෝටර් සයිකලකවත් යන්න බෑ. අපි දැක්කා ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේදී කියනවා මේ ජපන් බයිසිකල් එක යන්න අපේ තරුණයන්ට අවස්ථාවක් නැහැ කියලා. දැන් අද ඒ පරණ බයිසිකල් එක කෙනාට ඒකවත් යන්න තත්වයක් නැහැ. අද ත්‍රිවිල් එක පවා අද ලක්ෂ 20කට වැඩිය වැඩි වෙලා තියෙනවා. එහෙමනම් මේ වාහන ගෙන්වීමට අවසර දීලා තියෙන තත්ත්වය තුල අපි දන්නවා මේ රටේ අපිට විදේශ විනිමය ලැබෙන්නේ අපේ රටේ වැඩ කරන ජනතාව විශේෂයෙන්ම තරුණ තරුණියෝ විතරක් නෙමෙයි, අපේ වැඩිහිටියයි සහෝදරයෝ අද විදේශ රටවල රැකියා කරලා එයාගෙන් තමයි මේ වසරේදීත් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 6000කට වඩා ඩොලර් ප්‍රමාණයක් ලැබුණේ. ඊට අමතරව සංචාරක ව්‍යාපාරය තුලින් ලැබෙනවා. එතකොට මේ තත්ත්වය තුල අද බලන්න විශේෂයෙන්ම මේ වාහන සම්බන්ධයෙන් මේ අවස්ථාව උදා කර ගන්න පුළුවන් ප්‍රමාණය අපේ රටේ කොච්චරද ඉන්නේ. සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්න පුළුවන් කියන හැඟීම ලබා දුන්නට දැන් අද වාහන ගන්න පුළුවන් ප්‍රමාණය මං හිතන්නේ රටේ ජීවත් වෙන ජනතාවගෙන් 1000න් එක්කෙනෙක් දෙනුනොත් වාහනයක් විලදී ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එහෙම කියලා අපි ඒ අයට වාහන ගෙන්න එපා කියන නෙමෙයි. ඉතින් මේ වාහන සම්බන්ධයෙන් අද බදු ගණනාවක් අය කරනවා. එක පැත්තකින් මේ වාහන ලෝකෙ දිහා බැලුවාම අද ලංකාව ගත්තාම විශේෂයෙන්ම ඇඩ්වොකේට් ආයතනය කරපු සමීක්ෂණකින් තියෙන වාර්තාව මම ඒක සභාගත කරනවා. විශේෂයෙන් ඒ තුල ලෝකයේ අපි තුන්වැනි තැනට වැඩියෙන් බදු අය කරන රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ජනතාවට එහෙම නැත්නම් මේ රටේ බහුතරයකට වාහනයක් මිලදී ගැනීම සිහිනයක් බවට පත් වෙලා තියෙනවා. මිලියන ගණනාවක වාහන ආයනයන කළා තියෙනවා. නමුත් ඒවා හැම එකක්ම අද ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ රටේ ඉතාම සුවල්ප ප්‍රමාණයකට විතරයි කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඔබතුමාලා කතා කරපු ඔබතුමාලා නියෝජනය කරපු ඔබතුමාලාට ඡන්දය දීපු ඒ බලාපොරොත්තු තිබුණු පිරිසට අද වාහන සිහිනේ බොඳ වෙලා ගිහිල්ලා තිබුණාට වඩා ගොඩක් ඈතට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙන විට අපේ රටේ මේ බදු ආදායම් තියා බැලුවාම රේගු අද මේ වැඩිම ආදාමක් ලැබෙනවා කිව්වට මොකද මේ වාහන සම්බන්ධයෙන් ලොකු ආදාමක් වෙනවා බදු වශයෙන්. ඒ වගේම තමයි අපේ රටේ මේ ජනතාව කන බොන දේවල් වලට. පහුගිය දවස්වල අපි දැක්කා තමුන්නාන්සලාට සහල් වලට රුපියල් 65ක බද්දක් ගැහුවා. ඇත්තටම ඒ බද්ද ගැහුවේ කාම ආරක්ෂා කරන්න, ගොවිය ආරක්ෂා කරන්නද? ගොවිය ආරක්ෂා කරන්න නෙමෙයි, මොකද අසන්න නෙලලා විතරයි ඒ වෙලාවේ. ඒ බද්ද ගැහුවේ සහල් සම්බන්ධ සහල් මිල අඩු වෙයි කියලා ප්‍රධාන බලේ ඒ මාපියාවකන සහල් ව්‍යාපාරිකයා ආරක්ෂා කරා. ඒ වගේම තමයි ලුණු වලට පොල් කිරි ඒ වගේම එදිනදා පරිභෝජනය කරන භාණ්ඩ ගණනාවකට බද්දක් අය කරනවා. ඒ වගේම භාණ්ඩ වලට අමතරව විදුලි බිල 15%කින් ඉහළ යාමට අද ඒක හේතු වෙලා තියෙනවා. ඊට ඒ වගේම තමයි ඩිජිටල් සේවාව සඳහා ඔක්තෝබර් මාසයේ සිට 18%ක් බදු අය කරනවා. ඒ වගේම බදු කුලියේ ගිවිසුම් මත අය කරන මුද්‍ර ගාස්තුව 100%කින් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ தত্ত্বය තුල ඉදිරියේදී අපේ රටේ ජනතාවට ඉතාමත් අමාරු තැනකට, එහෙම නැත්නම් ජීවත් වෙන්න අමාරු තැනකට අපේ රටේ ජනතාව පත් වෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනි. ඒ නිසා අපි ගොඩක් දේවල් අපි කතා කරනවා, අපි ආදායම් අවශ්‍යයි, බදු වැඩි කරනවා කිව්වොත් දැන් මේ ගොඩක් වක්‍ර බදු නිසා අද ජනතාවට ජීවත් වෙන්න ඉතාමත් අමාරු තැනකට වැටලා තියෙනවා. ඒක තමයි පැහැදිලිවම කියන්න ඕනි. එක්සත් ජාතිගේ මානව හිමිකම් උසස් කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ තියෙන එකේ පැහැදිලිවම තියෙනවා ආර්ථික මේ තියෙන දරිද්‍රතාවය තුළ 24.5% මේ අය ඉතාමත් ආහාර සම්බන්ධයෙන් ඉතාම අවමට්ටමේ ජීවන තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. එයිස අපි පැහැදිලිවම කියනවා එදා අපි මේ රට කඩාවැටලා තියෙන වෙලාවේ අපි දැක්කා ප්‍රශ්න ගණනාවක් ආවා. නමුත් අද මේ වෙන විට තමුන්නාන්සේලා බලයටපත් වෙලා මෙන්න මේ කණ්ඩායමට තුන් වේලක් කන්න බරව දෙවේලක් ආපු අයට, දෙවේලක් කන්න බරව එක වේලක් ආපු අයට තමුන්නාන්සේලා තව දුරටත් බරපටවලා ඉතාමත් අවාසනාවන්ත තැනකට ඒ අය කණ්ඩායම පත් කරලා තියෙනවා. ඒ නිසා දුප්පත්කම එන්න එන්න තව වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පවුල්වලින් 16% ප්‍රමාණයක් පෝෂිතායි ආහාර වේලක් නොලැබෙන බව. ඒ වගේම කතුන් මූලිකත්වයේ කරගත් පවුල්වල ප්‍රමාණය පෝෂිතායි ආහාර වේලක් නොලැබෙන බව මේ එක්සත් ජාතිගේ මානව හිමිකම් කොමිෂම වාර්තාවේ සඳහන් කරනවා. ඒ නිසා මේක අපිට පැහැදිලිව පේනවා. මෙරට ජීවත් වෙන පවුල් වැඩි කොටසක් අද බඩගින්නේ ඉන්න තැනකට අදපත් වෙලා තියෙනවා. ඒක එන්න එන්නම දිනෙන් දිනම වැඩි වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් තමුන්නාන්සේලා මොන කාරණාව ගැන කතා කරත් මේ தත්ත්වය තුළ රටේ ජනතාවට තමන්ගේ ජීවන தත්ත්වය තමන්ට අත්‍යවශ්‍ය කාරණාවක් කරන ආහාර මිලදී ගන්න බැරි කණ්ඩායම දිනෙන් දින වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද දරුවන්ගේ උපතේ ඉඳලා මව් ඒ වගේම මවටත් ඒ වගේම දරුවටත් අද මන්දපෝෂණයේ தත්ත්වය ඇති වෙන එක වැඩි වෙලා තියෙනවා කියන එක කනගාටුවෙන් උනත් සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ தත්ත්වය තුළ අපිට කොයිම ආකාරයකටවත් අපිට සතුටු වෙන්න බෑ. මේකට හේතුව තමයි මේ වක්‍රබදු හරහා තමන්ගේ ජීවන වියදම ඉහළට ගිහිල්ලා ජනතාවට දිනා ජීවිතය ගත කරන්න බැරි තැනකට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට උදං අනන්න බෑ. මේ රෙගුව මෙච්චර ආදායම් ගත්තා, මෙහෙම ආදායමක් ආවා කියලා අපි ආදායම අවශ්‍යයි. නමුත් මේ ආදායම ඇවිල්ලා තියෙන්නේ මේ ජනතාව පිට බරපටවමින් කියන එක අපි වැහැදිලිවම කියන්න ඕනේ. ඒ නිසා මේ රටේ තමුන්නාන්සේලාගේ රජය තුලින් රටේ ජනතාව මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම් යම් සහන ගණනාවක් බලාපොරොත්තු වුණා. ගොවියා තමන්ගේ අද මේ වෙනකොට අද අපි දැක්කා ගොවියා ඉතාම අසරණ තැනටපත් වෙලා තියෙනවා. තමුන්නාන්සේලා විශේෂයෙන් වී ගොවිතැනේ අපි ගොවියාට කිව්වා වී වලට මෙවැනි මිලක් දෙනවා කියලා. අද ඉතාම අවාසනාවන්ත තැනකට ඒ ගොවියාපත් වෙලා ඒ අයගේ නිෂ්පාදනයට නිසි මිලක් ගන්න බැරි තැනකට අදපත් වෙලා නායකාරයෝ බවටපත් වෙලා හිටියරත්තරේ අමාරු තැනකට වැටලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ කාරණා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවුනොත් ඇත්තම රටේ ජනතාව ඉතාමත් අවාසනාවන්ත අතකට මේ ආදායම් අඩු කණ්ඩායම් පත් වෙන එක වලක්වන්න බැරි වෙනවා. ඒ වගේම තමයි වාහන සම්බන්ධයෙන් අද මේ බදු ප්‍රතිපත්තිය තුළ ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. අද උදේ අපි දැක්කා නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශයට පත් කරනවා අපේ රට ගෙන්නපු වාහන සමහර කොට වාහන අපිට ආපහු ප්‍රතිඅපනයන ගත කරන්න වෙනවා කියලා. දැන් මෙහෙම වුණොත් මේ ඩොලර් වියදම් කරලා ගෙනල්ලා තියෙන වාහන මේවා සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගෙන ඒවට අවශ්‍ය නීති රෙගුලාස් සකස් කරගන්න නැතුව ආපහු ප්‍රතිඅපනය කරගන්න තැනකට ආවොත් එක පැත්තකින් අපේ රටේ මේ ඉන්න ව්‍යාපාරිකයන්ට විශාල පාඩුවක් සිද්ධ වෙනවා, රටටත් විශාල පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම විශ්වාසය සම්බන්ධනුත් ගැටලු ගණනාවක් ඒ අනිකුත් රටවල් වල වාහන නිෂ්පාදනය කරන රටවල් වලත් එක්ක ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් මීට වඩා සමුන්නාසෙලා ලේසි අපිට කරන්න ප්‍රතිඅපනය කරනවා කියලා කියන්නේ. ඊට වඩා විශේෂයෙන්ම අපේ ව්‍යාපාරිකයන්ට මේ වාහන සම්බන්ධයෙන් අවුරුදු ගණනාවක් ඒ වාහන සම්බන්ධ ව්‍යාපාර කරන අපේ සේල් වාහන සේල් හිමිකරුවන් අවුරුදු පහක් බලාගෙන ඉඳලා තමයි තමන්ගේ ව්‍යාපාරේ නැවත ගොඩනගාගෙන තියෙන්නේ. එතකොට මේ අය බැංකු වලින් පහසුකම් අරන් තියෙනවා, ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අද ඒවා ප්‍රතිඅපනය කරනවා කියලා අපේ නියෝජ්‍ය අමිතුවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වට ඒ තුලින් වෙන හානිය, එක පැත්තකින් ඒ ව්‍යාපාරිකයන්ට වෙන හානිය, රටට දැන් ඩොලර් යොදවලා ගෙන්නලා තියෙන්නේ, ඒ තුල වෙන හානිය සම්බන්ධයෙන් මේවා මීට වඩා ඒ සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා
ගරු මන්ත්‍රීතුමා සව විනාඩි දෙකක් කාලයක්
මේ සම්බන්ධයෙන් නීති සකස් කරලා අපේ රටේ හරියට මේවා සම්බන්ධයෙන් දැන් විදුලි මෝටර සම්බන්ධයෙන් හරි නීතියක් නැති නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේවා පැහැදිලි කරගෙන ඒ සඳහා සම්මුන්නාන්සල පාර්ලිමේන්තුව තියෙනවා, විශේෂයෙන්ම 159 දෙනෙක් ඉන්නවා. දැන් අපිත් සහයෝගය දෙනවා මෙවැනි රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්න. ඉතින් එහෙමනම් ඒ රෙගුලාසි නිසියාකාරයෙන් සකස් කරලා රටේ යන රටත් ඒ වගේම ව්‍යාපාරිකයත් ඒ හැම කෙනාටම පහසුවක් වෙන ආකාරයෙන් මේවා කටයුතු කරන්න කියන එක තමයි අපි මේ වෙලාවේදී මතක් කරන්නේ. ඒ වගේ වාහන සම්බන්ධයෙන් මෝටර වාහන ආනානේ බදු වර්ග හතරක් තියෙනවා. නිෂ්පාදන බද්ද, සුභෝගී බද්ද, වැට් බද්ද, රෙගු බද්ද මේ ඔක්කොම අන්තිමට පාරිභෝගිකයට තමයි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා සම්බන්ධයෙන් තමුන්නාන්සේලා නිසියාකාරයෙන් කටයුතු කරොත් අපට විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයටත් ඒ වගේම ව්‍යාපාරිකයටත් ඒ අවස්ථාව ලැබෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැක්ක එක පැත්තකින් දැන් මේ සාමාන්‍ය ජනතාවගේ අල ඒ වගේම හාල් වලට බදු ගහනවා ගොඩක් ඒ වක්‍ර බදු වැඩි වුණාට අපි දැක්කා පහුගිය කාලේ දැන් මේ කන්ටේනර් 300 ගානක් නිදහස් කරා. ඒ නිදහස් කිරීම තුළ අපි දැක්කේ නැහැ මේවායි මොන බාණ්ඩ තිබුණාද කියලා තාම අපි කවුරුත් දන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ අර්ජුන මන්තුගේ එතුමා දන්නවා කියලා. ඉතින් ඒ ඒවා සම්බන්ධයෙන් අයිමේච්ච බද්ද එහෙම නැත්නම් ඒ තිබුණු බාණ්ඩ මොනවද කියන ගැන අපි කවුද හොයන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඒ වගේම තමයි අපි දකිනවා අද මේ නීතිය සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආයතන අපි බැලුවාම විපක්ෂයට එහෙම නැත්නම් අපි කැමති නීතිය මේ රටේ හොරකම වංචාව මේවා කරලා තියෙන අයට දඬුවම් දෙන එකට අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩු පක්ෂයේ අද
ඔබතුමාගේ කාලය අවසන්.
ඔව් මට පොඩි කාලයක් දෙන්න. අද ආණ්ඩු පක්ෂයේ චෝදනා ගණනාවක් තියෙනවා මේ ඉස්රාපලේ ඉන්න ඇමතිවරුන්. නමුත් ඒවා සම්බන්ධයෙන් අද නීතිය ක්‍රියාත්මක වෙනවද? අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් අපි දැක්කා මාධ්‍ය තුල. ඒ වගේම අධිකරණයෙන් නියෝග තියෙනවා. නමුත් ඒ නියෝග ක්‍රියාත්මක කරන්න CID එකවත් එහෙම නැත්නම් අල්ලස් දූෂණ කොමිෂන් සභාවත් ක්‍රියාත්මක වෙනවද කියන එක අපි බලාගෙන ඉනවා. බොහොම ස්තුතියි.